හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ නිසරණේ පවත්වන පුංචි දරුවන් උදෙසාවන භාවනා වැඩසටහනේ ධර්මදේශන වාරයක් සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලුම දෙනා තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිප්පටිසාරත්ථායකෝ ආනන්ද කුසලානි සීලානි තී. ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සාමාන්‍ය මේ භාවනා වැඩසටහනකදී කරුණු කීපයකින් අපේ භාවනා කටයුත්තට නැත්නම් මේ කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපිට ඉඳගෙන විතරක් නැත්නම් සක්මන් කළා සක්මනේදී සිහිය පිටවලා විතරක් ඉතින් මේ කටයුත්ත කරන්න අමාරුයි. ඉතින් විවිධාකාර පැතිවලින් මේ කරගෙන යන කටයුත්තට උදව් කරන්න අවශ්‍යයි. අනුග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා එක්තරා පැත්තකින් මේකට මේ බුද්ධ වචනේ මතක් කරගෙන නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද කියලා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිහි කරගෙන ඒකට සවන් දීලා ඒකේ තොරතුරු ඉගෙන ගැනීමත් ඉතාම අවශ්‍යයි. ඒකට අපි කියනවා සුත අනුග්‍රහිතය කියලා. ඒ කියන්නේ මේ සුතමේ ඥානය කියලාත් කියනවා. ඒ කියන්නේ ඒ කාලේ නම් ඉතින් ඇත්තටම වර්තමානයේ තරම් විවිධාකාර ක්‍රම තිබුණේ නැහැ. හුඟක් වෙලාවට කවුරු හරි දන්නා වූ කෙනෙක් යම් දෙයක් විස්තර කරලා දෙනවා. අනිත් පිරිස ඉස්සරහා ඉඳගෙන අහගෙන ඉන්නවා. ඒ නිසා සුතමේ ඥානය කියලා අපිට ඒකට නම වැටලා තියෙනවා. අද කාලේ තින් විවිධාකාර ක්‍රමවලට අපිට මේ සුතමේ ඥානයක් දිනු කරගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට පොතපත බලලා යමක් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට කවුරු හරි කියනකොට අහගෙන ඉඳලා ධර්මයට සවන් දීලා මේ සුතමේ ඥානයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට විවිධාකාර ක්‍රමවලට ඉතින් අද වර්තමානයේ තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා ඉතින් අපිට මේ අපේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට යම් පමණක දැනුමක් මේ අපි කරගෙන යන වැඩේ සම්බන්ධයෙන් තියෙනවා නම් ඒකත් හුඟක් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ ධර්ම දේශනාව හුඟක් වෙලාවට ඒ සුතමේ ඥානයට උදව් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ සුතමේ ඥානය වර්ධනය කරගන්න තමයි එතකොට අපි ධර්ම දේශනාවක් මාර්ගයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම ධර්ම දේශනාවක් මාර්ගයෙන් අපි සුතමේ ඥානයක් දියුණු කරගන්නකොට අපි කරගෙන යන වැඩේ සාර්ථකව කරගෙන යන්න අන්න අවස්ථාව ලැබෙනවා. ටිකක් සැක දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඊට අපි කරගෙන යන වැඩේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයත් එක්ක ගැලපෙනකොට අපිට ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. ඒ නිසා සෑහෙන්න ගෞරව සම්ප්‍රයුක්ත විශ්වාසයෙන් යුක්තව ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් ගොඩනගෙනවා. ඒ නිසා මේ සුතමේ ඥානය දිනු කර ගැනීම එක පැත්තකින් හරි වැදගත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ විදිහට සුතමේ ඥානයක් නැත්නම් අපි යම් දැනුමක් හිතේ ඇති කරගත්තත් සමහරවිට ඉතින් අපිටම ඔක්කොම විසඳගන්න බෑ. අපිටම කියන දේවල් ඔක්කොම තේරෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා සමහර ලාවට අපි මේ නොදන්නා වූ දේවල් තවත් කෙනෙක්ගෙන් අහගන්න. තවත් අයත් එක්ක ගිහිලා සාකච්ඡා කරන්න. අපිට නොතේරෙන තැන් ගිහිල්ලා අපිට සැකමසු තැන් ගිහිල්ලා අපි දන්නවයි කියලා හිතන කෙනෙක් නැත්නම් යම් පමණක දැනුමක් තියෙන කෙනෙක්ගෙන් විසඳගන්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු අපි භාවනාවක් වඩනකොට විශේෂයෙන්ම අපි යන්නේ එක පැත්තකින් අපි කලින් නොගිය පාරක. ඒ කියන්නේ මේ භාවනාව තනි තනියෙන් බොහෝම ඍජුව යන ගමනක්. තනි තනියෙන් තමන්ගේ ඇතුළතට නැඹුරු වෙලා යන ගමනක් නිසා සමහරවිට අපේ අත්දැකීම් අපි මීට කලින් ලැබලා නැහැ. මේ අලුත්ම අත්දැකීම් තමයි ලැබෙන්නේ. එතකොට ඒ බඳු අත්දැකීම් අපිට හරියටම විනිශ්චය කරගන්න බැරි නම් අපිට හරියටම තේරෙන්නේ නැත්නම් මේක තවදුරටත් දියුණු කළ යුතු පැත්තක්ද නැත්නම් අත්හැරලා දාලා ඒක නිකන් මග හැරලා දාලා ඉස්සරහට දියා යුතු පැත්තක්ද වෙන පැත්තකින් යන්න තියෙනවද කියලා අපිට හරියට මග නොමග තේරෙන්නේ නැත්නම් ඔන්න පැටලෙන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන් භාවනා කරනකොට ඔය කමඨහන් සුද්ධ කරනවා කියලා කරන්නේ කමඨහන් සාකච්ඡාව කියලා කරන්නේ අපේ මේ භාවනා අත්දැකීම් පොඩ්ඩක් හරි මේ භාවනාවක් දියුණු කරගත්ත තවත් පිරිසක් එක්ක තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කළා. එතකොට අපිට පුළුවන් අන්න අපි යන මාර්ගේ නිවැරදියි කියලා තේරුම් ගන්න නැත්නම් සැක දුරු කරගෙන යන්න අවස්ථාව සැලසෙනවා. මොකද අපේ හිතේ යම් වෙලාවක මේක හරිද මේක වැරදිද මම මේ කරගෙන යනවා නිවැරදිද කියලා යම් දෙගිඩියාවක් ඇති වුනොත් ඒකම බාධාවක් වෙනවා භාවනාවට. ඒ නිසා භාවනා කරද්දී හරි අමාරුයි හිතේ සැකයක් තියෙනකොට දෙගිඩියාවක් තියෙනකොට භාවනා කරන්න. ඒ නිසා පුළුවන් තරම් මේ හිතේ දෙගිඩියාවන් අයින් කරගෙන සැක මුසුතෙන් අයින් කරගෙන තමන් කරන භාවනාව නිවැරදි බව තේරුම් අරගෙන විශ්වාසයෙන් යුක්තව කරගෙන යාම ඉතාම අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි සාකච්ඡාවක් පවත්වනවා ධර්ම සාකච්ඡාවක් නැත්නම් කමඨහන් පිරිසුදු කරගැනීමේ සාකච්ඡාවක් පවත්වනවා. එතෙන්දී අපි අපේ අත්දැකීම් බෙදා ගන්නවා. අනිත් අයත් එක්ක අපි හෙලි කරනවා, මෙන්න මේවා තමයි මට ලැබිච්ච අත්දැකීම්. තවත් අයත් හෙලි කරනවා, මෙන්න මේවා තමයි මට ලැබිච්ච අත්දැකීම්. අපි එකිනෙකා පෞද්ගලිකව තම තමන් ලද අත්දැකීම් හෙලි කරනවා. එතකොට ඉතින් අපිට සමහරවිට තේරෙනවා මේ මට වගේම තමයි තවත් කෙනෙකුටත් තේරලා තියෙන්නේ. එයාට ඔන්න මට වඩා තව ටිකක් තේරලා තියෙනවා. අන්න එක පැත්තකින් අපිට උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේම අපි ඔක්කොමලා එකම පාරේ යන පිරිසක් නේද කියලා අන්න ලොකු සහෝදරත්වයකුත් ඇති වෙනවා. ඒ වගේම අපි හැමෝටම තියෙන එකම මනුස්ස හිතක්. ඉතින් මේ මනුස්ස හිත වැඩ කරන්නේ බොහෝ විට එක සමානව. ඉතින් අපිට මේ විවිධාකාර නම් ගම් තියෙනවා. අපිට විවිධාකාර වයස් භේදයන් තියෙනවා. අපි විවිධාකාර තැන් වලින් ඇවිල්ලා ඉන්නවා. සමහරවිට විවිධාකාර වත්පොහසත්කම් තියෙනවා. නමුත් අපි හැමෝටම තියෙන එකම මනුස්ස හිතක්. එතකොට මේ අපි තේරුම් ගන්නවා නම් මේ අපි ඔක්කොම මිනිස්සයෝ කියලා අපේ මේ මනුස්ස හිත වැඩ කරන්නේ හරිම සාධාරණ විදිහයකට, හරි පොදු විදිහයකට කියලා අපිට තේරෙනවා නම් අපිට ලොකු සහෝදරකමකින්, නැත්නම් හැමෝම කෙරෙහි ලොකු ආත්මානුකම්පාවකින්, දයාවකින් මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ඒතොර අනිත් අයගේ වැරදි දැකලා ඒ තරම්ම අපිට කේන්ති යන්නේ නැහැ. ඒ වුණාට පොඩ්ඩක් ඉවසලා නැත්නම් සමාව දීලා ඉස්සරහට යන්න පුළුවන් හැකියාවකුත් ලැබෙනවා. ඒතොර මේ සාකච්ඡාව හරහා ඒ වගේ විවිධාකාර අපි නොදකින, අපි නොදුටුව විවිධාකාර ආනිසංසත් තියෙනවා. ප්‍රධාන ආනිසංසය තමයි අපේම තියෙන විවිධාකාර සැක සහිත තැන්, ගැටලු සහගත තැන් දුරු කරගෙන විශ්වාසයෙන් යුක්තව මේ කටයුත්ත කරන්න පුළුවන් හැකියාව. ඊළඟට භවනා කරද්දී විශේෂයෙන්ම එතකොට භවනාවක් වශයෙන් අපේ හිත එකඟ කරගන්න අවශ්‍ය වෙනවා ඇතැම් වෙලාවට. මොකද මේ හිත ස්වභාවයෙන් එකඟ වෙලා නැහැ. මේ හිත ස්වභාවයෙන් තැන් තැන්වල දුවන ගතියක්, විසිරිච්ච ගතියක් තමයි තියෙන්නේ. විසිරිච්ච ගතියක් තියෙන හිතකින් අපිට ලොකු දෙයක් කරන්න බෑ. හිතන්න ඕගොල්ලෝ අපි හිතමු දැන් ඔය ඕගොල්ලෝ දන්නවා මේ උත්තල කාචය කියන එක. උත්තල කාචයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳට මේ ඉරේලිය තැනක, ඉරේලිය තියෙන තැනකට අල්ලලා මේ උත්තල කාචය හරහා හොඳට ඉරේලිය කදම්බයක් හොඳට නාභිගත කරලා මේ එකතු වෙන තැනට අපි හිතමු පුළුන් ගොඩක් තිබ්බොත් නැත්නම් කඩදාසි කැල්ලක් තිබ්බොත් අන්න ඒක පිළිගන්නවා. මොකද අර හොඳට මේ විසිරිලා තිබිච්ච ඉරේලිය හොඳට ඒකාග්‍ර කරන ගතියක්, හොඳට නාභිගත කරන ගතියක් අන්න අර උත්තර කාචයේ තියෙනවා. අපිට එතකොට තේරෙනවා මේ විසිරිච්ච ආලෝකයට වඩා හොඳට ඒකාග්‍ර වෙච්ච ආලෝකයේ, හොඳට නාභිගත වෙච්ච ආලෝකයේ අපිට පුළුවන් එක්තරාන්දමකින් ලොකු ශක්තියක් ගොඩනගන්න. අපේ හිතෙත් ඔන්නේ වගේ ස්වභාවයක් තියෙනවා. අපේ හිත සාමාන්‍යයෙන් අරමුණු රාශියක දුවන ගතියක් තියෙනවා. එතකොට අපිට අමාරුයි හොඳට එක දෙයක් දිහා ගැඹුරට බලන්න. එක දෙයක් හොඳට තේරුම් ගන්න නම් ඒ දේ ටිකක් ගැඹුරට බලන්න අවශ්‍ය වෙනවා. වැඩි කාල පරිච්ඡේදයක් දිගු වේලාවක් ඒ දිහා බලාගෙන ඉන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ කාරණා දෙක විශේෂයෙන් වැදගත්. මොකද අපිට දෙයක් හොඳින් තේරුම් ගන්න නම් කාලාන්තරයක් තිස්සේ ඒ දේ හොඳට නැවත නැවත බලන්න ඕනේ. නැවත නැවත බලනකොට තමයි එයා මොන විදිහට හැසිරෙන්නේ, එයා කොහොමද හටගන්නේ, එයා කොහොමද වෙනස් වෙන්නේ, එයා කොහොමද නැති වෙන්නේ, ඊළඟට ආයෙත් කොහෙද යා හටගන්නේ, මොන මොන ආකාරවලින්ද හටගන්නේ කියලා මේ විදිහට අපිට ලොකු විස්තර සමුදායක් හම්බ වෙනවා, විස්තර රාශියක් හම්බ වෙනවා. හැබැයි මේ විස්තර රාශියම තේරුම් ගන්න නම් අපි හොඳට ඒ දේ දිහාම දිගට බලන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි සක්මන් භාවනාවේ යෙදෙනකොට අපිට මුලින් දැනෙන්නේ අපි හිතමු තද ගතියක් විතරයි. පොළවේ හොඳට පාදය වදිනවා, ස්පර්ශ වෙනවා. එතකොට ඔන්න පොළවේ තියෙන තද ගතියක් අපිට දැනෙනවා. ඊට ආයෙ ඊළඟ පාදයේ පොළවේ වදිනවා, ඔන්න තද ගතියක් දැනෙනවා. අපිට මුලින් තේරෙන්නේ මේ තදගති ටිකක් විතරයි මේ පොළවේ තියෙන්නේ. එහෙම තමයි අපිට මුලින් තේරෙන්නේ. හිතලා බලන්න අපි කවදා හරි හොඳට තව තව අපේ හිත එකඟ වුණා නම්, හිතේ ඒකාග්‍රතාවය වැඩි වුණා නම්, සමාධිමත් බව වැඩි වුණා නම්, අන්න මේ සමාධිමත් භවයේ තියෙන ලොකු ප්‍රබල ලක්ෂණයක්. ඒකෙන් පුළුවන් මේ අපි නොදුටුව අලුත් පැති හෙලි කරලා දෙන්න. එයා එතකොට හෙලි කරලා දෙනවා මෙතන මේ තදගතිය විතරක් නෙමෙයි. මේකේ මේ ටයිල් පොළවේ ඇවිදිනකොට මෙතන සිසිල් ගතියකුත් දැනෙනවා. උණුසුම් තැනක ඇවිදිනකොට ඔන්න මෙතන වියලි ගතියක් දැනෙනවා, නැත්නම් උණුසුම් ගතියක් දැනෙනවා. නැත්නම් තෙත් පොළවක ඇවිදිනකොට ඔන්න තෙත් බවකුත් දැනෙනවා. සමහරලාට ඔන්න සිනිඳු පොළවක නම් යන්නේ සිනිඳු බවක් දැනෙනවා. කියලා මෙන්න මේ වගේ අර කලින් අපිට අහු නොවෙච්ච සියුම් ලක්ෂණ රාශියක් අන්න අර එකඟ වෙච්ච මනසෙන් අපිට හෙලි කරලා දෙනවා. ඒ නිසා මේ ඒකාග්‍රතාවය කියන එක, සමාධිමත් බව කියන එක ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ සමාධි භාවනාවක් කියන එක ඒ නිසා අපි ප්‍රගුණ කරනවා මේ හිත එකඟ කරගන්න. ඊළඟට තවත් පැත්තකින් මේ සමාධියම පාවිච්චි කරලා අපි ප්‍රඥාව දියුණු කරගන්නවා, නුවණ දියුණු කරගන්නවා. මේ නුවණ දියුණු කරගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද අපේ හිත අපි හිතන තරම් නුවණක්කාර නැහැ. අපේ හිත හරි මෝඩයි. අපේ හිත දුවන්නේ එයාට කැමැති අරමුණු වල මිසක් එයා හරියට දන්නේ නැහැ ඒ අරමුණු වල දිව යාමෙන් එයාට යහපතක් වෙනවද නැත්නම් අයහපතක් වෙනවද කියලා නිශ්චය කරගන්න එයාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක පැත්තකින් බැලුවාම අපි හරියට අර මේ පාර නොදන්නා වූ මේ රියදුරෙක් අපි එක්කන් යනවා වගේ වැඩක් තමයි තියෙන්නේ. අපි වාහනේට නගිනවා අපි යන්න ඕන තැනත් අපි හිතමු සමහරවිට කියනවා නමුත් රියදුරා පාර දන්නේ නැත්නම් එයා එහෙ එක්කන් යනවා මෙහෙ එක්කන් යනවා අපි සම්පූර්ණයෙන්ම අතරමං වෙනවා. ඉතින් අපේ හිතත් ඔන්නේ වගේ තමයි. අපේ හිතේ එකාතකින් බැලුවාම අපිට මේ හිතේ ලොකු ප්‍රඥාවක් නැහැ. ඒ නිසා අපිට මේ ප්‍රඥාව වර්ධනය කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ කියන ප්‍රඥාව අපි ඔය සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිහිල්ලා පොතෙන් පතින් ඉගෙන ගන්න ප්‍රඥාවම නෙමෙයි. ඒ නිසා එතරම් පොඩි වෙනසක් තියෙනවා. අපි මේ වර්තමාන කාලෙදී අර අපි කලින් කතා කරපු සුතමේ ඥානෙ ඇති කරගන්න හරි පහසුයි. මොකද පොත්පත් ඕන තරම් තියෙනවා. හරිම බහුලව පොත්පත් තියෙනවා. ඊළඟට අපි හිතමු අන්තර්ජාලයට ගියොත් ඔන්න ඕන තරම් අපිට ඒකෙන් හොයාගන්න පුළුවන් අපිට උවමනා කරන කරුණු තොරතුරු. හරි ඉක්මනට හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕන තරම් අද ධර්මදේශනාවන් අහගන්න පුළුවන්. ඒ නිසා අපිට තොරතුරු රැස් කරගන්න එක ඒ තරම් අමාරුවක් නෑ අද කාලේ. නමුත් මේ තොරතුරු මනසේ දා ගැනීමත් නැත්නම් මතක තබා ගැනීමත් ඒ හරහා එන දැනුමත් නැත්නම් අපි හිතමු දිනු කරගත්ත බුද්ධියත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාවත් අතර ලොකු වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාව අර තොරතුරු රාශියක් දැනගත්ත පමණින් දිනු වෙන්නේ නැහැ. ඒ තොරතුරු රාශියක් දැනගත්ත පමණින් දිනු වෙන්නේ ප්‍රඥාවේ එක පැත්තක් විතරයි. එක අංශයක් විතරයි. ඒකට අපි කියන සුතමේ ඥානයක් පමණයි. ඊළඟට අපි අපේ හිතින් ඒ අපි දැනගත්ත දේවල් හොඳට විමසන්න ඕනේ. පොඩ්ඩක් එහෙට මෙහෙට දාලා තර්කානුකූලව හිතලා බලලා අපි එහෙට මෙහෙට පෙරලලා බලනකොට අපිට තේරෙනවා ඔන්න මේ තර්කයටත් මේක ගැලපෙනවා. හොඳට මේක විමසලා බලනකොට අපි තුලම හිත හරහා නැත්නම් අපේ මේ විමසීම හරහා ප්‍රත්‍යවේක්ෂණය හරහා ඔන්න අපිට තව අවබෝධයක් එනවා. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. ඒතකොට දැන් ඔන්න අපිට අහු වුණා ප්‍රඥාවේ පැති දෙකක්. එකක් අපි තොරතුරු දැන ගැනීම හරහා ලබන මේ සුතමේ ප්‍රඥාව සුතමේ ඥානය. අනිත් එක තමයි මේ ලබාගත් තොරතුරු ටික හොඳින් හිතින් විමසලා බලලා ඊට පස්සේ ඒ හරහා එන එක්තරා අන්දමක වැටහීමක්. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාවක් කියලා. ඔය දෙකටම වඩා එහා ගිය ප්‍රඥාවක් තමයි අපි මේ භාවනාවකින් දියුණු කරන්නේ. ඒකට අපි කියනවා භාවනාමය ප්‍රඥාව කියලා. ඒ භාවනාමය ප්‍රඥාව තමයි ටිකක් සැලකිල්ලෙන් පරිස්සමෙන් ඉවසීමෙන් දියුණු කරන්න තියෙන්නේ. ඒක තමයි මේ භාවනා වැඩසටහනකදී අපි පොඩ්ඩක් හඳුල්ලා දෙන්න හදන්නේ. එතකොට ඒ භාවනාමය ප්‍රඥාව තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ තමන් වහන්සේගේ ධහම තුලින් හෙළි කරන්නේ. ඒක අපිට ප්‍රායෝගිකව අත්දැක ගත යුතු දෙයක්. ඒක මේ පොතෙන් පතෙන් ගන්න බෑ. පොතේ පතේ තියෙන අනුන්ගේ දෙයක්. මේක තමුන්ගේ නෙමෙයි, අපේ දෙයක් නෙමෙයි. මේක අපේ දෙයක් බවට පත් කරගන්න ඕනේ. නැත්නම් මේක අපේම ප්‍රත්‍යක්ෂයක් බවට, අපිම අත්දකපු දෙයක් බවට පත් කරගන්න ඕනේ. ඒක තමයි මේ විශේෂයෙන්ම මේ විපස්සනාවක් කියලා අපි කරන්නේ. මේ දේවල් සම්බන්ධයෙන් හොඳට නුවණ විමසලා බලනවා අර සමාධිමත් හිතකින්, ඒකාග්‍ර වූ හිතකින්. ඒක තමයි අපිට විපස්සනාවක් කියලා ඊළඟට දියුණු කරන්න තියෙන්නේ. ඒක කාලාන්තරස් තිස්සේ හොඳට මේ නිරීක්ෂණය හරහා හොඳට දේවල් ඒකාග්‍ර වූ හිතකින්, එකඟ වූ හිතකින් නැවත නැවත හොඳින් නිරීක්ෂණය හරහා තමයි ටිකෙන් ටික ටිකෙන් ටික අපි ගාව අපේ හිත තුළ අපි නොදැනුවත්වම ඔන්න ලොකු ප්‍රඥාවක් වර්ධනය වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ මේ ප්‍රඥාවෙත් පැති කීපයක් තියෙනවා. ඉතින් එතකොට මේ කටයුතු ඔක්කොම කරද්දී අපි හිතමු අපේ හිත හරිම අපි හිතන විදිහට ඉන්නේ නැහැ. අපිට අවශ්‍ය විදිහට ඉන්නේ නැහැ. එහෙට යනවා, මෙහෙට යනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. ඉතින් මේවටත් හේතු තියෙනවා. ඒ කියන්නේ මේ අපි වාඩි වුණ ගමන් හිත එක තැන නොඉන්න යම් යම් හේතු කාරණා බලපානවා. ඉතින් ඒකට බලපාන එක කාරණාවක් තමයි අපි කොහොමද අපේ මේ ඉන්ද්‍රියන් හැසුරුවේ මේ භාවනාවට වාඩි වෙන්න කලින්. ඉන්ද්‍රියන් කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඒවාට අපිට සාමාන්‍යයෙන් ඉන්ද්‍රියන් කියලා කියනවා. ඒතොර මේවා අපි කොහොමද හැසුරෙව්වේ? දැන් හිතන්න අපි හුඟක් කතා බහ කර කර ඉඳලා ඇවිල්ලා අපි වාඩි වුණොත් එහෙම වාඩුණාට පස්සේ අපිට මතක් වෙන්නේ කතා කරපු දේවල්. අපේ හිත එකඟ වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර අපි කවුරු හරි යාළුව කට්ටියක් එකතු වෙලා අපි මොනවා මොනවා හරි තේරුමක් නැති දේවල් අහල පහල දේවල් අපි කතා කර කර කතා කර කර හිටියානම් ඊට පස්සේ නම් ඔන්න අපි ඇවිල්ලා වාඩි වුණේ හිත එකඟ වෙනවා හරිම අඩුයි. මොකද හිත දුවනවා අර අපි කතා කරපු දේවල් හරහා. තවත් පැත්තකින් අපි හිතමු අපි තේරුමක් නැති දේවල් මොනවා මොනවා හරි බල බලා හිටියා. අපිට මොන්න දැන් මේ කාලේ තියෙනවා ඉතින් විවිධාකාර වීඩියෝ දර්ශන තියෙනවා චිත්‍රපටි දර්ශන තියෙනවා ඉතින් මොනවා මොනවා හරි අපේ හිත ටිකක් කැළඹෙන දේවල් ටිකක් අපි බලබලා හිටියා. ඉතින් ඕවා බලබලා ඉඳලා ඇවිල්ලා නම් අපි වාඩි වුණේ. ඔන්න එතකොටත් මේ හිත ඒව ඔස්සේ දුවනවා මිසක් එකඟ වෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු මොනවා මොනවා හරි කවුරුත් එක්ක හරි අඩදබරයක් ඇති වුණා. අපේ යම් යම් බහිම් බස් වීමක් සිද්ධ වුණා. ඒ බඳු විදිහට අපි ඊළඟට බොහොම සැරපරුෂ විදිහට කතා කළා. ඉතින් ඕවත් සිද්ධ වුණාට පස්සේ ඔන්න අපි වාඩි වුණොත් එහෙම අන්න ඒකම ඔලුවට එනවා මිසක් අපේ හිතෙන් අග වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අපි මේ භාවනාවට කියලා ආවට මේ භාවනාවේදී හිත එකඟ වෙන්න නම් මේ විවිධාකාර බාහිර සාධක කීපයක් මේකට බලපානවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සම්පූර්ණ ප්‍රතිපදාව පෙළගස්සනවා කරුණු තුනක් යටතේ. එකක් තමයි සීලය, ඊළඟ එක තමයි සමාධිය, ඊළඟ තමයි ප්‍රඥාව. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකින් බුදුරජාණන් වහන්සේ මේ සම්පූර්ණ ප්‍රතිපදාව පෙළගස්සලා තියෙනවා. එතකොට හරිය ටිකක් පහසුවක් තියෙනවා අපිට මේ කරන්න යන වැඩේ සම්බන්ධයෙන් යම් පමණක පෙරදැක්මක් ඇති කරගන්න. මොකද අපි තාම දන්නේ නැහැ මේ කරන්න යන්නේ මොකද්ද කියලා. ඇත්තටම මේ කරන්න යන්නේ මොකද්ද කියලා අපිට වැටහෙන්නේ සෑහෙන කාලයක් මේ කටයුත්තේ යෙදුණට පස්සේ. අපි පොතෙන් පතෙන් මේක දැනගත්ත පමණින් සියල්ල අපි දන්නවා කියන හිතන එක වැරදි. ඒක අපේ තියෙන නොදැනුවත්කමක්. මොකද අපිට ප්‍රත්‍යක්ෂ ඥානයක් නැහැ. අපි අත්හදා බලලා නැහැ. ඇස්පනා අපිට බලලා නැහැ. ඒ වුණොට තියෙන අපි ගාව පොතින් පතෙන් ගත්ත දැනුම. ඒ වුණොට මේ බුදුහාඳුරෝ කියපු නිසා අපි බලන ගතියක් තියෙන. නමුත් ඒක අපි තුලම දියුණු වෙන තාක් අපේ හිත තුලින්ම අත්දකින තාක් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ වෙන තාක් අපි ගාව නියම ප්‍රඥාවක් නැහැ. ඒ නිසා මේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුන බොහොම සූක්ෂම විදිහට එකට ගැළපීලා තියෙනවා. අපි හිතුවොත් දැන් අපේ සාමාන්‍යයෙන් ඉස්කෝලවල එහෙම අපි ඉගෙන ගන්නෙ පන්තියෙන් පන්තියට නිකන් පෙළ ගැහිලා යන්න. ඒ කියන්නේ අපි කරුණු කාරණා සාමාන්‍ය ඉගෙන ගන්න එකකට පස්සේ තව එකක්. ඒකට පස්සේ තව එකක්. මේක දියුණුවාට පස්සේ ඊළඟ එකට යනවා. මේක දියුණුවාට පස්සේ ඊළඟ එකට යනවා. ඔන්න ඒ වගේ හරි රේඛීය රටාවකට තමයි අපේ මේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙන්නේ. දැන් අපි ඔය රටාවෙන් බැලුවොත් අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න අපි සීලය දියුණු කළා තමයි ඊළඟට සමාධියත් දියුණු කරන්න ඕනේ. සමාධිය දියුණු වුණාට පස්සේ තමයි හිතේ නුවණක් දියුණු කරන්න පුළුවන් කියන ඔන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම සම්බන්ධයකට වඩා මේ සීල සමාධි ප්‍රඥා කියන තුනේ එකිනෙකට එකක් උදව් කරන ස්වභාවයක් තියෙනවා. දැන් හිතන්න අපි දැන් මේ දරුවෝ දන්නේ නැති සමාහලාට ඔය අපේ අම්මලා නැත්නම් ආච්චිලා මේ වලන්ත යන්න පාවිච්චි කරන ගල් තුනක් තියලා ඒකට වලඳක් තියෙනවා. එතකොට මේ වලඳ හොඳට පිහිරලා තියෙන්න නම් මේ ගල් තුනම අවශ්‍යයි. එකක් හරි අයින් කරොත් මේ වලඳ වැටෙනවා, බිමට වැටෙනවා. මොකද ඒක සමබර නැහැ. අන්න ඒ වගේ මේ සීල සමාධි ප්‍රඥා කියන තුනත් එකිනෙකට එකක් උදව් කරන ගතියක් තියෙනවා. සීලය සමාධියට උදව් කරනවා. ආයිත් සමාධිය සීලයටත් උදව් කරනවා. ඊළඟට සමාධිය ප්‍රඥාවට උදව් කරනවා. ඔන්න ප්‍රඥාවත් සමාධියට උදව් කරනවා. ඊළඟට ප්‍රඥාව සීලයට උදව් කරනවා. සීලයත් ප්‍රඥාවට උදව් කරනවා. මේ වගේ හරිය එකිනෙකට බැඳිච්ච ස්වභාවයක් තියෙනවා. එතකොට මේ කාරණා සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම අපි පොඩි කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්න කාලෙදී එක මේ වකවානුවකදී බුදුරජාණන් වහන්සේ වඩිනවා මේ චම්පා කියලා නුවරකට. ඒ චම්පා කියන නුවර තිබිලා තියෙන අංග කියන රටේ. ඒතර මේ චම්පා කියන නුවරට වැඩම කළා. මේ වැඩම කරන්නේ තනියම නෙමෙයි. තවත් භික්ෂුන් වහන්සේලා 500ක් විතර ලොකු පිරිසක් රැගෙන උන්වහන්සේලාත් පෙරටු කර මේ කැටුව තමයි බුදුරජාණන් වහන්සේ චම්පා කියන නුවරට වැඩම කරන්නේ. දැන් චම්පා නුවර කියන නුවරට වැඩම කළා. ගග්ගරා කියන පොකුණක් ආශ්‍රිතව උන්වහන්සේ මේ තමන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක ඔන්න වැඩවාසය කරනවා. වැඩවාසය කරනකොට ඉතින් ටික ටික මේ බුදුරජාණන් වහන්සේ මේ චම්පානුවරට වැඩිය බව දැන් මේ චම්පානුවර ඉන්න අනිත් පිරිසට ආරංචි වෙනවා. දැන් මොකද බුදුරජාණන් වහන්සේ පැවිදි වුනේ ශාක්‍ය කුලයෙන් මේ රජ වෙන්න හිටිය කෙනෙක් සක්විති රජකම අතහැරලා දාලා තමයි මේ මහාන වෙන්න ආවේ. ඊට පස්සේ තමයි ඔන්න හොඳ දුෂ්කර ක්‍රියාවන් කරලා ඊට පස්සේ ඒක අතහැරලා මෙන්න මේ විදිහට මේ බුද්ධත්වයට පත් වුණා. මෙන්න මේ වගේ කුලවල අය ඉන්නවා, දැන් මහනලා ඉන්නවා, මෙන්න මේ ගුණ තියෙනවා කියලා ඉතින් ලොකු මේ කීර්තියක් මේ වෙනකොටත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් පැතිරලා තියුණා. එතකොට මේ කීර්ති ഘോഷාව පොඩ පොඩ දැන් මේ චම්පා කියන නුවර ඉන්න මිනිස්සු අතරත් ඔන්න පැතිරෙන්න ගන්නවා. හැබැයි මේ චම්පානුවර ප්‍රධානීෙක් වශයෙන් ඉඳලා තියෙන සෝනදණ්ඩ කියලා බ්‍රාහ්මණෙක්. දැන් මේ සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයට ඇත්තරම බිම්බිසාර කියන රජතුමා පැහැදිලා තමයි මේ චම්පානුවර පවර්ලා දීලා තියෙන්නේ. එතකොට දැන් මේ චම්පානුවර ඉන්න ප්‍රධානීෙක් තමයි මේ සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයා. මේ බ්‍රාහ්මණයත් බොහොම පඬිත කෙනෙක්. ඒ කියන්නේ බොහොම ප්‍රඥාවන්තයෙක්. එයාටත් ලොකු පිරිසක් ඉන්නවා. ඒ රටේම බොහොම නමගිය තැනැත්තෙක් තමයි මේ සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයා. දැන් එතකොට මේ සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණයා එක දවසක් තමන්ගේ මාලිගාවේ ඉඳලා එළිය බලනකොට දකිනවා මේ බොහෝ පිරිස් මේ විවිධාකාර දේවල් රැගගෙන යනවා මේ බුදුරජාණන් වහන්සේ ඉන්න ඒ දිසාවට. මේ ගග්ගරා මේ ගඟ මේ පොකුණා අභියස් පැත්තට යනවා දකිනවා. දැන් මේ සෝනදණ්ඩ කියන බමුණා දන්නේ නැහැ මොකද්ද මේ වෙන්න යන්නේ. ඇයි මේ පිරිස් පිරිස් එකතු වෙලා මේ යන්නේ කොහෙද යන්නේ කියලා එයා දන්නේ නැති නිසා එයා පොඩ්ඩක් විමසීමක් කරනවා මේ පිරිස දැන් මේ කොහෙද යන්නේ. ඉතින් ඇහුවාම එයාට විස්තර හම් වෙනවා මේ යන්නේ අර ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච ඒ ගෞතම කියන මේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන තමයි මේ පිරිස යන්නේ කියලා ඔන්න ඒ තොරතුරු හම්බ වෙනවා. ඊට පස්සේ ඒ තොරතුරු ආශ්‍රිතව එතුමා තේරුම් ගන්නවා කවුද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ ලොකු පිරිසක් එක්කයි ඇවිල්ලා ඉන්නේ කියලා ඉතින් පොඩ්ඩක් බාහිර තොරතුරුට ඒකුත් ලැබෙනවා. ලැබුණාට පස්සේ ඉතින් මෙයා තීරණය කරනවා මමත් යන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න. ගිහිල්ලා මම පොඩ්ඩක් සාකච්ඡාවක් කරන්න ඕනේ කියලා පොඩ්ඩක් බැහැ දකින්න යන්න ඕනේ කියලා මේ හිතිලා ඉතින් මෙයාත් පණීඩයක් ඇවනවා ඉන්න මමත් එනවා කියලා. දැන් ඔහම යන්න හදනකොට ඔන්න යාගේ තව වෙනත් අතවැසි බමුණු පිරිස් ඉන්නවා. ඒ පිරිස කියනවා නෑ නෑ ඔබතුමා යන්න ඕනේ නෑ. මේ ඔබතුමත් බොහොම ශාස්ත්‍රීය කෙනෙක්. ඔබතුමත් බොහොම පඬිත කෙනෙක්. නොනැති කෙනෙක්. මේ විදිහට පිරිසක් ඉන්නවා. ඔබතුමා සෑහෙන්න මේ වේදය හදාarලා තිනවා. මොකද මෙයා බ්‍රාහ්මණ පඬිතුමෙක්. ඒ නිසා හොඳට වේදය ග්‍රන්ථ හොඳට හදාarලා තිනවා. ඒ වගේම මෞපිය පාර්ෂවයෙන් හැම පැත්තෙම හොඳ කුලවන්තයි. ඉතින් ඒ වගේම හරි තේජාන්විතයි. ඉතින් මේ වගේ ඔබතුමා සතු ලොකු යසසක් තියෙනවා. ඒ නිසා ඔබතුමා යන්න ඕනේ නැ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ හම්බෙන්න කියලා නිකන් අනිත් පැත්තට කතා කරනවා. එතකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමා කියනවා නෑ නෑ දැන් අපි හිතමු අපේ ගමට කවුරු හරි පිටින් ආවොත් ඒතනත්ත තමයි අපිට අමුත්තෝ. ඒතනත්ත තමයි ආගන්තුකයෝ. අමුත්තෙක් ආවහම අමුත්තෙක් බැහැ දකින්න යන එක අපේ යුතුයකම. මොකද ආගන්තුක සත්කාරයක් කරන එක අපේ යුතුයකම කියලා ඉතින් මේතුමා හිතනවා මම අනිත් පැත්තට කියනවා මම තමයි යන්න ඕනේ නින්දා කියලා ඉතින් එයා කල්පනා කළා මේ තමන්ගේ අනිකුත් පිරිසත් එක්ක මේ බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ඉතින් යන්න ඔන්න පිටත් වෙනවා. දැන් පිටත් වෙන්න යන අතරේදී මෙයාගේ හිතට ලොකු කල්පනාවක් එනවා. දැන් බැරි වෙලාවත් දැන් මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියාම එතරම් ලොකු පිරිසක් ඉන්නවා. දැන් මේ මම යන්නේත් ලොකු පිරිසක් තව බ්‍රාහ්මණ පිරිසකුත් එක්ක. දැන් මෙහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව ඉන්නකොට බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ මගෙන් ඇහුවොත් මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් මම හරි අමාරුක තමයි වැටෙන්නේ. මොකද හරි පිරිස ඔක්කොම අතරමැද්දේ මම දන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ ඉදිරියේ මම නිරුත්තර වුණොත් මට දෙන්න උත්තරයක් නැති වුණොත් හරි අපහසුතාවයකට මම පත් වෙනවා. දැන් මෙයාගේ හිතේ ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් වැඩ ගන්නවා. මොකද මොන වගේ සාකච්ඡාවක් මතුවේද දන්නේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියාට පස්සේ. දැන් මෙයාගේ හිතේ දැන් ඕක තමයි දුවන්නේ. කෙසේ නමුත් ඉතින් මේකම දැන් හිත හිතා ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියාට පස්සේ හැබැයි බුදුහාමුදුරුවෝ දකිනවා මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණ තුමාගේ හිතේ මෙන්න මේ වගේ අපහසුතාවයක් දැන් පැන නැගිලා තියෙනවා. එයාගේ හිත යනවා මෙන්න මේ වගේ අදහසකට. බැරි වෙලාවත් මම එතුමා නොදන්න ප්‍රශ්නයක් ඇහුවොත් එතුමා ටිකක් අපහසුතාවයකට පත් වෙනවා කියලා එයාගේ හිතේ ඔන්න අදහසක් ඇතිලා තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දැනගන්න. පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමාට වැටහෙන නැත්නම් එයාම දන්න මේ බ්‍රාහ්මණින් සම්බන්ධ ප්‍රශ්නයක්ම අහනවා. එයා අහන බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නේ මොකද්ද? මේ මොන කාරණයක් හරහාද නිවරදිව කෙනෙක් බ්‍රාහ්මණයෙක් කියලා හඳුන්වන්නේ? දැන් ඒ කාලෙත් මේ බ්‍රාහ්මණයෙක් කියලා ආවට ගියාවට නෙමෙයි හඳුන්ලා තියෙන්නේ. බ්‍රාහ්මණයෙක් කියලා හඳුන්වන්න නම් යම් යම් ලක්ෂණ තිබිලා තියෙනවා. ඒ ලක්ෂණ ටික තමයි මේ බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ සෝනදණ්ඩ කියන බ්‍රාහ්මණ පඬිතුමාගෙන්. දැන් එතකොට සෝනදණ්ඩ බ්‍රාහ්මණ පඬිතුමාට හරිම සතුටුයි. මොකද මේ බුදුහාඳුරෝ ඇහුවේ තමන් දන්න දෙයක්. මොකද දැන් එයා උගන්වන්නේ තමන්ගේ ගෝල පිරිසට උගන්වන්නෙත් මේවා. ඉතින් එයා සතුවත් මේවා තියෙනවා. නේ තමන් දන්න බොහොම අතැඹුලක්සේ තියෙන දෙයක් තමයි ඇහුවේ. ඒ නිසා හරි සතුටින් දැන් උත්තර දෙනවා. අපි හොඳ බ්‍රාහ්මණයෙක් කියලා හඳුන්වන්නේ කරුණු පහක් තියෙනවා නම් කියලා උන් උත්තරයක් දෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා ඉතින් එහෙනම් පුළුවන් ද මට මේ කරුණු පහ විස්තර කරලා දෙන්න. ඊට පස්සේ ඔන්න බොහොම සතුටින් විස්තර කරලා දෙනවා. මොනවාද මේ කරුණු පහ? මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමා කියනවා එකක් තමයි මේ මෞපිය පාර්ශව දෙකෙන්ම අපි බොහොම කුලවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බ්‍රාහ්මණ පඬිවරුන්ගේ නැත්නම් බ්‍රාහ්මණීන්ගේ ලොකු තැනක් තියෙනවා මේ මෞපියන් මෞපිය පාර්ශවය සම්බන්ධයෙන්. ඒ කියන්නේ තමන්ගේ මෑණියන් නැත්නම් අම්මා මව දිගටම මේ බ්‍රාහ්මණ කුලයෙන්ම පැවතගෙන ආපු කෙනෙක්. ඒ වගේමයි තමන්ගේ පියතුමාත් බ්‍රාහ්මණ කුලයෙන්ම පැවතගෙන ආපු කෙනෙක්. එතකොට මේ බ්‍රාහ්මණ කුලයෙන්ම නම් අම්මයි තාත්තයි ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒක එක නිර්ණායකයක්. අන්න ඒක එක අවශ්‍යතාවයක්. අන්න එයා එතකොට හොඳ බ්‍රාහ්මණයෙක් කියලා පිළිගන්න පුළුවන් හේතුවක් ඒක එක කාරණයක්. මොකද අම්මයි තාත්තයි නැත්නම් තමන්ගේ මව පියා කියන දෙන්නම බ්‍රාහ්මණ කුලේ. ඇත්තරම ඒ දෙන්න විතරක් නෙමෙයි ඊට කලින් යුගයත් ඒ බ්‍රාහ්මණ කුලේමයි. ඒ කියන්නේ අම්මගේ දෙමව්පියෝ තාත්තගේ දෙමව්පියෝ ඒගොල්ලොත් බ්‍රාහ්මණ කුලේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ දෙමව්පියෝ බ්‍රාහ්මණ කුලේ. මේ විදිහට කුල හතක් විතර යනකම් ආපස්සට යනකොට ඔක්කොමලා බ්‍රාහ්මණ කුලේම නම් ඔන්න කියන ඉතාලම පිරිසුදු බ්‍රාහ්මණ කුලේම කෙනෙක් කියලා. ඉතින් මේගොල්ලෝ අතර ලොකු ඒ වගේ ලොකු විශ්වාසයක් තිබිලා තියෙනවා. හොඳ බ්‍රාහ්මණයෙක් වෙන්න නම් මෙන්න මේ කියන ලක්ෂණ තියෙන්න ඕන කියලා. ඉතින් අන්න ඒ කාරණේ එයා හෙලි කරනවා. ඊළඟට තව කාරණයක් කියනවා. එයා අය දැනගෙන ඉන්න ඕනේ මේ වේද කියන ග්‍රන්ථ. මොකද මේ බ්‍රාහ්මණයෙන් සතුව තිබිලා තියෙනවා යම් යම් තොරතුරු රාශියක් අන්තර්ගත වෙන වේද ග්‍රන්ථ තිබිලා තියෙනවා. මන්න මේවා හොඳට පරිහරණය කළා පරිශීලනය කළා ලොකු දැනුමක් පරතරට ගිය දැනුමක් මේ වේද ග්‍රන්ථයන්ගෙන් තියෙන්න ඕන. ඒක දෙවන සුදුසුකම. ඒක ඉදිරිපත් කරනවා. ඊළඟට මේ තැනැත්තා මේ බ්‍රාහ්මණයා හොඳ රූප ස්වභාවයෙන් යුක්ත වෙන්න ඕනේ. එයාගේ මේ කියන්නේ මොකක්වත් ශරීරයේ අඩුපාඩුකම් මොකක්වත් තියෙන්න බෑ. විරූපී ස්වභාවයක් තියෙන්න බෑ. එයා බොහොම රූප ස්වභාවයෙන් අගතැම්පත් කෙනෙක් වෙන්න ඕනේ. ටිකක් හැඩ වැඩ ඇති කෙනෙක් වෙන්න ඕනේ. අන්න ඒක ඊළඟ කාරණේ කියලා පෙන්නනවා. ඒක තමයි තුන්වෙනි කාරණේ. ඊළඟට කියනවා තව කාරණයක්. මෙයා කාලයක් තිස්සේ බොහොම සිල්වත්ව ඉඳලා තියෙන්න ඕනේ. අන්න වැඩිච්ච සීලයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ මේ කියන්නේ විවිධාකාර අකටයුතුකම් කරන්නේ නැතුව නරක වැඩ කරන්නේ නැතුව එයා රැකපු සීලයක් තියෙන්න ඕනේ කාලයක් තිස්සේ. මේ දවස් දෙකක් නෙමෙයි කාලාන්තරයක් තිස්සේ එයා ඔන්න සත්තු මරන්නේ නැතුව සොරකම් කරන්නේ නැතුව නරක වැඩ කරන්නේ නැතුව ඔන්න කයින් වෙන වැරදි වලින් අයින් වෙලා කාලයක් තිස්සේ ජීවත් වෙලා. ඒ වගේම එයා බොරු කියන්නේත් නැහැ, කේලම් කියන්නේත් නැහැ, පරුස වචන පාවිච්චි කරන්නේත් නැහැ, අනවශ්‍ය දේවල් කතා කරන්නේත් නැහැ. ඔන්න වචනේනුත් ආරක්ෂා වෙලා. ඒ වගේමයි බ්‍රාහ්මණීන්ට ගැලපෙන්නේ නැති, ශ්‍රමණීන්ට ගැලපෙන්නේ නැති යම් යම් දේවල් තියෙනවා. ඒවත් කරන්නේ නැහැ. ඔන්න ඒ පැත්තෙනුත් ආරක්ෂා වෙලා. ඉතින් මේක දවසක් දෙකක් නෙමෙයි, සතියක් මාසයක් නෙමෙයි. ඔන්න අවුරුදු ගාණක් තිස්සේ මේ විදිහට හොඳට පිරිසුදු සීලයක් ආරක්ෂා කරනවා නම් අන්න ඒකත් එක අවශ්‍යතාවයක්. ඒකත් එක සුදුසුකමක් කියලා කියන හොඳ බ්‍රාහ්මණයෙක් වෙන්න. ඊළඟට තවත් පැත්තක් පෙන්නනවා. ඒ තමයි මෙයා සතු ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒක නිකං අර වේද ග්‍රන්ථ හදාරපු පමණින් ලැබෙන එකක් නෙමෙයි. අන්න එයාම දිනු කරගත්ත හොඳ ප්‍රඥාවක් තියෙන්නත් ඕනේ. දැන් ඔන්න කරුණු පහක් ඉදිරිපත් කරනවා. දැන් මේ කරුණු පහ ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන යෝජනාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔන්න දැන් ඔබතුමා කරුණු පහක් කිව්වා. දැන් මං කිව්වොත් ඔය පහෙන් එකක් අඩු කළා මට හතරක් විතරක් කියන්න කියලා ඔබතුමා මොකද්ද අඩු කරන්න කාරණා? දැන් ඔන්න කරුණු පහක් තියෙනවා. මේකෙන් දැන් බුදුහාඳුරෝ නිකන් යෝජනාවක් කරනවා. බැරිද මට නිකන් එකක් අඩුවෙන් මට මේ කරුණු හතරක් විතරක් කියන්න? එතකොට මොකද්ද යා අයින් කරන කාරණේ? ඊට පස්සේ දැන් මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමා කියනවා එහෙනම් අර ලොකු රූප ස්වභාවයක් තියෙන්න ඕන කියන කාරණාව, ලස්සන ඇඟපතක් තියෙන්න ඕන කියන කාරණාව අත්‍යවශ්‍යම නැහැ. එහෙනම් මම ඒක අයින් කරනවා. කියනොත් දැන් හතරයි දැන් ඕන තියෙන්නේ. මොනවාද හතර? එකක් තමයි අන්න දෙමව්පියන්ගේ කුලගොත් පරම්පරාව පිරිසුදු බ්‍රාහ්මණ කුලයේ වෙන්න ඕනේ. ඊළඟට හොඳට වේද ග්‍රන්ථයන් හදාarලා තියෙන්න ඕනේ. ඊළඟට සිල්වත් වෙන්න ඕනේ. ඒ වගේමයි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඔන්න කරුණු හතරක් දැන් ඉතිරි වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ආයමත් යෝජනාවක් කරනවා. දැන් මේ හතරෙනුත් මං කිව්වොත් තවත් එකක් අඩු කළා මට තුනක් විතරක් කියන්න කියලා. දැන් සෝනදණ්ඩ බ්‍රාහ්මණතුමා ටිකක් කල්පනා කරනවා. කල්පනා කළා කියනවා එහෙමනම් මම අතහරිනවා අර
දෙමව්පියන්ගේ පැත්තෙන් ඔක්කොම પરම්පරා ගානක් යනකම් එකම බ්‍රාහ්මණ කුලෙන් එන්න ඕනේ කියලා මම කිව්වේ කාරණයක් ඔන්නක මං අතහරිනවා. දැන් මේක කියපු ගමන් අන්න එතන හිටපු අතර බ්‍රාහ්මණ කුලේ කට්ටිය ඔන්න දැන් පොඩ්ඩක් නොසන්සුන් වෙනවා. දැන් එහෙම කිව්වහම ටිකක් භයානකයි. මොකද එකම කාලයක් තිස්සේ එකම බ්‍රාහ්මණ પરම්පරා කුලෙන් ආවා කියන එක ලොකු වැදගත් කාරණාවක්. දැන් මේ සෝනදන්න බ්‍රාහ්මණතුමා ඒක ඕනේ නැහැ කියලා කියනවා වගේ හැඟීමක් මෙතනින් ඇති වෙනවා. තොර දැන් ඔන්න පිරිස ටිකක් නොසන්සුන් වෙනවා. එතකොට සෝනදන්න බ්‍රාහ්මණතුමා කියනවා නෑ නෑ කලබල වෙන්න එපා. මෙමෙ අපි දෙන්න මේ මායි බුදුරජාන් වහන්සේ අතර මේ සාකච්ඡාවක් විතරයි මේ වෙන්නේ. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඉතින් නිශ්ශබ්ද කරනවා. දැන් ඔන්න කරුණු තුනක් ඉතුරුණා. දැන් මේ මොනවාද ඉතිරිලා තියෙන කරුණු තුන? එකක් තමයි අන්න වේදයන්හි හොඳට පරතරට දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේමයි කාලයක් තිස්සේ වැඩපු සීලයක් තියෙන්න ඕනේ. ඒ වගේමයි හොඳට මුහුකුරාගිය ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඔන්න කරුණු තුනක් දැන් ඉතිරිලා තියෙනවා. තම මෙතරින් අතර වෙන්නේ නැහැ බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ ඉල්ලනවා බැරිද මේ තුනෙනුත් එකක් අඩු කළා මට කියන්න. දැන් මොකක්ද අඩු කරන්නේ? දැන් ඔන්න සෝනදන්න බ්‍රාහ්මණතුමා තවත් ටිකක් කල්පනා කළා කියනවා එහෙමනම් මේ ශ්‍රමණ භවත් ගෞතමේනි මම අර වේද ග්‍රන්ථයන්හි පරතරයට යන්න ඕනේ කියන කාරණේත් මම අයින් කරනවා. දැන් ඕක කිව්වහම ඉතින් ආයත් පිරිස හරිම නොසන්සුන්තාවයටපත් වෙනවා. මේ වේද ග්‍රන්ථත් ඕනේ නැහැ කියලා කිව්වා කියලා. ඒ වගේ හැඟීමක් ඇති කරගෙන ඒ කතිය ආයෙත් නොසන්සුන් වෙනවා. එතකොට දිනන්න සෝනදන්න බ්‍රාහ්මණතුමා කියනවා නෑ නෑ කලබල වෙන්න එපා. මේ සාකච්ඡාවක් විතරයි. අපි මේ නිකන් සුහදව කරන සාකච්ඡාවක. ඕගොල්ලෝ කලබල වෙන්න එපා කියලා දැන් පොඩ්ඩක් නිශ්ශබ්ද කරනවා. දැන් ඔන්න දැන් කරුණු දෙකයි ඉතුරුනේ. මොනවාද කරුණු දෙක? කාලයක් තිස්සේ වඩපු සීලයක් තියෙන්න ඕනේ. ඒ වගේමයි හොඳට ඇතුළත දියුණු කරගත්ත ප්‍රඥාවක් තියෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා දැන් මේ දෙකයි තියෙන්නේ. මේකෙන් කොයි මම කිව්වොත් එකක් අයින් කළා තව එකක් ඉතිරි කරගෙන අන්නේ කාරණේ මට කියන්න කියලා දැන් බුදුරජාණන් වහන්සේ මට අයිත් අර යෝජනාවම කරනවා. දැන් සෝනදන්න බ්‍රාහ්මණතුමා කල්පනා කළා කියනවා ඒක අයින් කරන්න බෑ. සීලයයි ප්‍රඥාවයි එකට බැඳිලා තියෙන්නේ. සීලෙන් තොර ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාවෙන් තොර සීලයක් නැහැ. සීලවන්තයාමයි ප්‍රඥාවන්ත, ප්‍රඥාවන්තයාමයි සිල්වත් කියලා කියනවා. මේ මුළු ලෝකේ තියෙන මේ සිල්වත් බවයි ප්‍රඥාවන්ත බවයි එකට බෙදිලා යන්නේ මේ දෙක වෙන් කරන්න බෑ කියලා කියනවා. ඔන්න දීපු උත්තරේ. මේ සෝනදන්න බ්‍රාහ්මණතුමා දීපු උත්තරේ. මේක කිව්වහම බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා කියනවා අන්න එම්මම තමයි බ්‍රාහ්මණතුමනි සීලවතෝ පඤ්ඤා පඤ්ඤවතෝ සීලං. සීලවතා සිල්වතාටමයි ප්‍රඥාව, ප්‍රඥාවන්තයාටමයි සීලය. සිල්වත් බව හරහා ප්‍රඥාව දියුණු වෙනවා, ප්‍රඥාව තව පිරිසුදු වෙනවා. ඒ වගේමයි ප්‍රඥාවන්ත බව හරහා සිල්වත් බව පිරිසුදු වෙනවා. ඔන්න උතන කාරණේ ඊටාම වැදගත්. මොකද මේ සිල්වත් බවයි ප්‍රඥාවයි එකට එකක් ඈඳිලා යන්නේ. ඒ නිසා යම්ස කෙනෙක් හොඳින් සිල්වත් නම් ඒ සිල්වත් බව මත ඉඳගෙන අන්න ප්‍රඥාව දිනු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා සිල්වත් බව පදනම් කරගෙන තමයි අපි භාවනාවක් වඩන්නේ. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා බුදුරජාණන් වහන්සේ උගන්වනවා. මේ සීලය තමයි පදනම කරගන්නේ, හරිය නිකන් අත්තිවාරම කරගන්නේ. අන්නේ අත්තිවාරම මත තමයි අන්න සමාධිය ප්‍රඥාව කියන අර ගොඩනැගිල්ල ඉදි කරන්නේ. ඒතර අන්න මේ සීලය තමයි පදනම උනේ. සීලය තමයි අත්තිවාරම උනේ. ඒ මත තමයි අර අපි ප්‍රඥාව දියුණු කරන්නේ. ඒතකොට මේක ඊටාම වැදගත්. මොකද අද කාලේ ඒ තරම් අපි සමහරවිට සීලයට තැනක් නොදෙනව වෙන්න පුළුවන්. නමුත් සීලෙන් තොරව අපිට හිත දියුණු කරන්න බෑ. මොකද අපේ හිත දියුණු කරන්න ගියාම කෙනෙකුට ටික ටික වැටහෙනවා මේ හිතේ එහෙ මෙහෙ දුවන්නේ නැත්නම් හිත කෙලෙසෙන්නේ අපේ සීලය ඒ තරම්ම පිරිසුදු නැත්නම් මේ හිතට විවිධාකාර අදහස් එනවා. ඒ කියන්නේ අපේ හිත එක්තරාන්දමකින් හරි වික්ෂිප්ත වෙනවා නැත්නම් විපිලිසර වෙනවා අපි සීලය හරියට ආරක්ෂා කරලා නැත්නම්. හිතන්න අපේ ඒ තරම්ම අපේ සීලය ගැන සැලකිලිමත් උනේ නැහැ. මොන අපි සත්තු මෙරුවා, නැත්නම් සොරකම් කරා, මොනමන හරි පරුස වචන පාවිච්චි කරා. ඉතින් අපි හිතමු සීලය අපේ අතින් කැඩුනා. එහෙනම් අපි යනවා භාවනා කරන්න. භාවනා කරන්න ගිය ගමන් ඇස් දෙක පියාගත්තාම අර අපේ අතින් වෙච්ච වැරදි ටික ඔක්කොම මතක් වෙනවා. මතක් වෙවි අපිටම චෝදනා කරනවා. අතෙන්දි මං වැරද්දක් කරා, මෙතෙන්දි මං වැරද්දක් කරා, අර තැනැත්තා මම නිසා අපහසුතාවයට පත් වුණා නැත්නම් මම මේ විදිහට කටයුතු කළා කියලා අපේ හිත අපිටම චෝදනා කරනවා. ඒ හරහා අපේ හිතේ දුම්නසක් දුකක් පහළ වෙනවා මිසක් කිසිම සතුටක් සැහැල්ලුවක් පහළ වෙන්නේ නැහැ. මේ හිතේ සතුටක් සැහැල්ලුවක් පහළ වීම කියන එක භාවනාවක් දියුණු වීම සඳහා අත්‍යවශ්‍ය අංගයක්. මොකද අපිට හිර කරගෙන තද කරගෙන මේ භාවනාව කරන්න බෑ. මේ භාවනාවක් කරන්නම් හරීම එකාතකින් හරී ප්‍රීතිමත් මනසක් අවශ්‍යයි. හිතේ සැහැල්ලුවක් අවශ්‍යයි. හිතේ සතුටක් අවශ්‍යයි භාවනාව දියුණු වෙන්න. ඒ නිසා ඔය බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා අපි හොඳට සීලයක් ආරක්ෂා කරනකොට අපි තුමු අපේ ඉඳුරන් සංවරව හැසිරෙනකොට අපි සීල්පද ටික හොඳින් ආරක්ෂා කරනකොට ඒක හරහා පුංචි ප්‍රීතියක් එනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට කියනවා පාමොජ්ජං කියලා. පාලියෙන් කියනවා පාමොජ්ජ. කියන්නේ ප්‍රමුදිත බව කියලා අපිට පරිවර්තනය කරන්න පුළුවන් සිංහලට. ඒ කියන්නේ සුළු ප්‍රීතියක් ඇති වෙනවා. මම අද මගේ සීලය කඩ කරන්නේ නැතුව මම බොහෝම පිරිසුදු ආරක්ෂා කරා. මේ සීලය ආරක්ෂා කරන්නේ මේ පන්සලේ ස්වාමින්වහන්සේ කියනවටවත් නැත්නම් අපේ අම්මා තාත්තා කියනවටවත් නෙමෙයි. මේක මේ අපිම තේරුම් අරගෙන. අපිම තේරුම් ගන්නවා ඇයි මේ අපි සීලයක් ආරක්ෂා කරන්නේ. සත්තු මැරුවොත් ඉතින් මොකද්ද මට වෙන අවැඩ? හොරකම් කරොත් මට වෙන අවැඩ මොකද්ද? මම නරක විදිහට හැසිරුනොත් මට වෙන අවැඩ මොකද්ද? බොරු කිව්වොත් මට වෙන අවැඩ මොකද්ද? නැත්තම් පරුෂ වචන පාවිච්චි කරොත් මොකද්ද මට වෙන ප්‍රශ්නේ? කියලා අපිම පොඩ්ඩක් විමසීමක් කරලා බලනවා මේ සීලය කඩ කළොත් එහෙම මට මොකද්ද සිද්ධ වෙන හානිය? ඒතර මේ හානිය තේරෙන්න අපි අපිම උනන්දුවෙන් ගෞරවයෙන් මේ සීලය ඉල්ලලා සමාදන් වෙනවා. එනිසා අපි මේ සීලයක් සමාදන් වෙන්නේ ස්වාමින්වහන්සේ කෙනෙක් හාමුදුරු කෙනෙක් කියනවට නෙමෙයි අපි ඉල්ලලා සමාදන් වෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන සීලේ ලොකු වෙනසක් තියෙනවා. මේ සිල් සමාදන් වෙන්නේ අපි ඉල්ලලා. ඒක කැමැත්තෙන් සමාදන් වෙන්නේ. මේක බලෙන් සමාදන් කරවනවා නෙමෙයි. අපි ඉල්ලනවා අනේ මං කෙරෙහි අනුකම්පාවෙන් මගේ මේ කයයි වචනයයි හික්මව ගන්න. කයයි වචනයයි තව ටිකක් සංවර කරගන්න මට මෙන්න මේ සිල්පද ටික දෙන්න කියලා අපි ආයාචනා කරනවා ඉල්ලනවා. ඉල්ලුවට පස්සේ තමයි අන්න ස්වාමින්වහන්සේ කෙනෙක් සිල්පද ටික කියන්නේ. නැත්තම් කවුරු හරි වැඩිහිටියෙක් සිල්පද ටික කියන්නේ. එතකොට තමයි මේ සිල්පද එකින් එක අපි සමාදන් වෙන්නේ. ඇත්තටම කියනවා නම් මේ සිල්පදයක් පදයක් පාසා අපි සමාදන් වෙනවා නම් බොහොම ගෞරවයෙන් බොහොම අවංකව ඒ වගේම ඒක ආරක්ෂා කරනවා නම් ඒ හරහා හිතා ගන්න බැරි තරම් ලොකු කුසලයක් සිද්ධ වෙනවා. අපි හිතනවා සමාහලට අපි ලොකු දානයක් දුන්නාම නැත්තම් ඔන්න ලොකු පන්සලක් කරලා දුන්නාම නැත්තම් කුටියක් හදලා දුන්නාම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දුන්නාම මෙන්න මේවා තමයි ප්‍රබල කුසල් කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේම කියනවා යම්ස කෙනෙක් අවබෝධයෙන් ගෞරවයෙන් අවංකව මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණ සරණ යනවා නම් අර සියලු ඒ කියපු කුසල් වලට වඩා ඉතාම ප්‍රබල කුසලයක් කියලා. ඉන් එහා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කවුරු හරි කෙනෙක් අන්න අවබෝධයෙන්ම මම අදපටන් සතුම් මෙරීමෙන් වළකිනවා කියලා මම සමාදන් වෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා හිතා ගන්න බැරි තරම් ප්‍රමාණ කරන්න බැරි තරම් කුසලයක් සිද්ධ වෙනවා කියලා. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ විදිහට අපි අර දැන් ගිහි පින්වතුන් ආරක්ෂා කරන මේ සිල් පදයක් ගානේ අපි අවබෝධයෙන් ඌමනාවෙන් ගෞරවයෙන් අවංකව මේ සිල් පද ටික අපි කියලා සමාදන් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා හිතා ගන්න බැරි තරම් ප්‍රමාණ කරන්න බැරි තරම් කුසලයක් සිද්ධ වෙනවා කියලා. මේ කරුණ ඇත්තටම වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා. මේ පින්වතුන්ට හොයලා බලන්න පුළුවන් වෙලාව තියෙන වෙලාවක. එතකොට මේ සීලය නිසා අපිට කිසිසේත්ම බැහැර කරන්න බෑ අයින් කරන්න බෑ. මොකද සීලය මත පදනම් වෙලා තමයි අපිට හිත හදන්න වෙන්නේ. හිත හදන වැඩේ හරිම සූක්ෂමයි. හිත හදන වැඩේ හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද හිත හදන එක ටිකක් කල්පනාවෙන් පරිස්සමෙන් කාලාන්තරයක් තිස්සේ කරන්න අවශ්‍ය වෙනවා මෙන්න මේ සීලය කියන පදනම. හිතන්න අපි හුඟක් උස තට්ටු ගානක ගොඩනැගිල්ලක් අපි ඉදි කරන්න අනිවාර්යෙන් අවශ්‍ය වෙන හොඳ ශක්තිමත් පදනමක්. හොඳ අත්තිවාරමක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව අපිට නිකන් ආවට ගියාට අපි තුමු තට්ටු 50ක් 100ක් තියෙන ගොඩනැගිල්ලක් හදන්න විදිහක් නැහැ. පදනම ශක්තිමත් නැත්තම් මේ ගොඩනැගිල්ල හදාගෙන යනකොට කඩාගෙන වැටෙනවා. ඒ නිසා මුලින්ම ගොඩනැගිල්ල හදන්න කලින් අන්න අපි හොඳ ශක්තිමත් පදනමක් හදාගන්නවා. අන්න ඒ වගේ තමයි ඇත්තටම මේ සීලය කියන එක අපි ශක්තිමත් පදනමක් වශයෙන් අපි පාවිච්චි කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙකුට හොඳ පවිත්‍ර සීලයක් තියෙනවා නම් කැඩිච්ච එහෙම් මෙහෙම් කැඩුන් නැති හොඳට තමන් දිහා බැලුවාම තමන්ගේ හැසිරීම දිහා බැලුවාම තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්නේ නැති ගතියක් තියෙනවා නම් ඒ හරහා අපේ හිතේ එකඟතාවයක් ඉබේම පහළ වෙනවා කියනවා. ඒකයි අද මම මාතෘකා වශයෙන් මේ පාඩය සඳහන් කරේ බුදුරජාන් වහන්සේ කියන මේ පාඩයක් අවිප්පටිසාරත්තානිකෝ ආනන්ද කුසලානි සීලානි. එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා භාගතුන් වහන්සේ මේ මොකටද මේ නිවැරදි සීලයක් කියලා. අහුවාම තමයි මේ බුදුරජාන් වහන්සේ උත්තරේ දෙන්නේ අවිප්පටිසාරත්තානිකෝ ආනන්ද කුසලානි සීලානි. අවිප්පටිසාර ආනිසංසානි. ඒ කියන්නේ අවිප්පටිසාරය කියලා කියන්නේ හිතේ විපිලිසර බවක් නැහැ. හිත තමන්ට චෝදනා කරන ගතියක් නැහැ. හිත වික්ෂිප්ත වෙන ගතියක් නැහැ. හිත නිකන් කැළඹීමක් නැහැ. ඒ වෙනුවට තියෙනවා හිතේ පවිත්‍රතාවයක්. ඒ වෙනුවට හිතේ තියෙනවා යම්කිසි ප්‍රමෝදයක්, සතුටක්, ප්‍රීතියක්. අන්න ඒක තියෙනවා නම් ඒ ගතිය, ඒ හිතේ තියෙන ප්‍රමෝදය, ඒ හිතේ තියෙන සතුට, සැහැල්ලුව අන්නේ ස්වභාවය ඇති වෙන්නේ මේ සීලේ ප්‍රතිඵලයක් වශයෙන්. එතකොට මේ සීලේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ හිතේ සැහැල්ලුව එක්තරා අන්දමකින් නැවුම් බවක්, සැහැල්ලු බවක්, ප්‍රමුදිත බවක් පහළ වුණා නම් අන්න ඒක තවදුරටත් වර්ධනය වෙලා තමයි ප්‍රීතියක් බවට පත් වෙන්නේ. ඊළඟට ප්‍රීතිය තවදුරටත් වර්ධනය වෙලා තමයි ප්‍රීතියේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ කාය පස්සද්ධියක් කියලා තියෙන දෙයක්. නැත්නම් හිත සැහැල්ලු වුණාම තමයි මේ කයත් සැහැල්ලු වෙන්නේ. හිත සැහැල්ලු වෙන්නේ නැහැ හිත එහෙ මෙහෙ යනවා නම්, හිත විපිලිසර වෙනවා නම්, හිත තමන්ට තමන් චෝදනා කරනවා නම්. නමුත් හිත තමන්ට තමන් ගැන අගය කරනවා නම් මම අද සිල්පද ටික බොහොම පවිත්‍රව ආරක්ෂා කළා. මම මේ දවස් ටිකේම බොහොම පිරිසුදුව කටයුතු කළා. කොහෙවත් මගේ සිල්පද කඩවුනේ නැහැ. මම පුළුවන් තරම් මුළු හදින්ම බොහොම ගෞරවයෙන් මේ සිල් ආරක්ෂා කළා කියලා තමන්ට හරි සතුටක්, මේ තමන් කරපු කටයුත්ත ගැන ලොකු සතුටක් හිතේ එනවා නම් අන්නේ සතුටම පදනම් කරගෙන, අන්නේ සතුටම පාදක කරගෙන අපිට භවනාවට වාඩි වෙන්න පුළුවන්. එතකොට අපි දෙහා අපේ චරිත දෙහා බැලුවාම ඔන්න අපිට එන්නේ මම දැන් ඉස්සෙල්ලා වගේ නෙමෙයි. ඉස්සෙල්ලා නම් මම ඉතින් නොදන්න කමට, නැත්නම් මේකේ තියෙන බරපතල බව නොවැටහෙන කමට මං යම් යම් සිල්පද මගේ අතින් කඩ වුණා. නමුත් මම දැන් නම් එහෙම කරන්නේ නැහැ. දැන් නම් මම පුළුවන් තරම් හොඳින් මේ සීලය ආරක්ෂා කරනවා. ඒක මේ අනිත් අයට පේන්න කරන වැඩක් නෙමෙයි. මේක මේ මමම තේරුම් අරගෙන අනිත් අය දන්නෙත් නැහැ මම හැබැයි සිල්වත් වෙලා. කියන්නේ අන්න තමන්ම තේරෙනවා තමන්ටම තමන් තුළ දැන් සිල්වත් භාවයක් ගොඩනැගිලා ඉස්සෙල්ලා තරම් තමන්ගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ කයත් වචනයත් සංවර වෙලා. කියලා අන්න තමන්ටම තේරෙනකොට අන්න තේරෙනවා තමන් ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් ටිකක් හොඳ මිනිස්සෙක්. ඉස්සෙල්ලාට වඩා දැන් සත්පුරුෂයෙක්. තමන් දැන් හොඳ දරුවෙක්. කියන අන්න තමන්ටම තේරෙනවා. තේරෙනකොට අන්න ඒ තුලින් හිතේ පුංචි සතුටක් පහළ වෙනවා. ඒක තව තව වර්ධනය වෙලා හිතේ ප්‍රීති ස්වභාවයක් බවට පත් වෙනවා. මේ ප්‍රීතිය හරහාම කායික වශයෙන් මානසික වශයෙන් සැහැල්ලුවක් ඇති වෙනවා. මේක හොඳින් වර්ධනය වුණා නම් ඔන්න කයේ සුවයක් දැනෙනවා. කායික සුඛයක් දැනෙනවා. මේක ප්‍රතිඵලයක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ හිතේ සමාධියක් ගොඩනගෙනවා කියලා. ඒ නිසා මේ හිතේ සමාධියක් ගොඩනගනවා කියන එකට හේතු තියෙනවා. සමාධියක් ඉබේ ගොඩනගෙන්නේ නැහැ. දැන් අපි සමාලාවට භවනා කරලා බලාපොරොත්තු වෙනවා හිත එකඟ කරගන්න. හිත සමාධිමත් කරගන්න. නමුත් හිත සමාධිමත් කරගන්න කලින් යම් යම් ඒකට බලපාන හේතුන් ගැන අපි යම් පමණක විමසීමක් කරලා තියෙනවා නම් අන්න ඒ හේතුන්ගෙන් එකක් තමයි මේ සීලය කියන්නේ. එතකොට අපි නිවැරදිව අවංකව සීලයක් ආරක්ෂා කරනවා නම් අන්න අපිට අර සමාධියට උමනා කරන හේතු සම්පත්තික සලස්සකස් වෙලා තියෙනවා. ඒ කියන්නේ සීලවතෝ භික්කවේ සීල සම්පන්නස්ස උපනිස්සය සම්පන්නෝ හෝති සම්මා සමාධි කියනොන බුද්ධ වචනේම සඳහන් වෙනවා. යම්ස කෙනෙකුට සම්මා සමාධියක්, නිවැරදි සමාධියක් ඇති කරගන්න අවශ්‍ය නම් අන්න බුදුරයන් වහන්සේ කියනවා අන්න සිල්වතාට ඒ සඳහා අවස්ථාව තියෙනවා. සිල්වතා තුළ ඒ සම්මා සමාධියට උමනා කරන සියලුම උපනිශ්‍රේ සම්පත්තියෙන් සියලුම උමනාකරණේ සාධක ටික, අවශ්‍ය කරන කාරණා ටික හොඳට සකස් වෙලා තියෙනවා, එකතු වෙලා තියෙනවා, ඒක රාශිය වෙලා තියෙනවා. අන්න එහෙනම් එයාට පුළුවන් සමාධියක් ගොඩනගා ගන්න. නිසා මේ කාරණා ටික අපි ටිකක් තේරුම් ගමු. නිසා දැන් අපි මේ භවනා වැඩසටහනදී අපි දැන් ඔන්න සීලයක් සමාදන් වෙලා ඉන්නේ. එනිසා පුළුවන් තරම් උත්සාහත් වෙන්න මේ සීලය කඩ කරගන්නේ නැතුව මේ දවස් කීපයේවත් අඩු තරමින් ආරක්ෂා කරන්න. මේක ඉතින් මේ දවස් කීපයට පමණක් සීමා කරන්න එපා. තම තමන්ම තේරුම් අරගෙන පොඩ පොඩ අපේ සීලය ශක්තිමත් කරගන්නවා නම්, ඒ වගේම ඒක ගෞරවයෙන් ආරක්ෂා කරනවා නම්, මේක අපිට තාම අපිට මේ සීලේ වටිනකම තේරුන්නේ නැහැ. හැබැයි මේකේ වටිනකමක් තියෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා කියලා අපි ශ්‍රද්ධාවෙන් මේ කටයුත්ත කරනවා නම්, කාලයක් යනකොට අපිට මේ සීලයේ තියෙන වටිනකම, සීලයේ තියෙන ආනිසංස අත්දැක ගන්නම හම් වෙනවා. එනිසා අපි කරන මේ වැඩ කටයුත්තේ, මේ වැඩපිළිවෙලේ ආනිසංස අපිට එකපාරටම තේරෙන්නේ නැහැ. එනිසා ටිකක් ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් යන්න සිද්ධ වෙනවා. ඒකට තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි, දහම කෙරෙහි, මේ සංඝයා කෙරෙහි ගෞරවයක්, විශ්වාසයක්, ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙන්නේ. මොකද අපි මේ යන ගමනේ තාම මේ පටන් ගැනීමක් පමණයි. අන්තිමට ගිහිල්ලා නැහැ. මේකේ ප්‍රතිඵල අපි තාම අත්දැකලා නැහැ. මේකේ ආනිසංස අපි තාම දන්නේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් විශ්වාසයෙන් තමයි ගමන පටන් ගන්න වෙන්නේ. හැබැයි ගමන යනකොට ටික අපිටම තේරෙන්න ගන්නවා මේ කියලා තියෙන දේවල් ඇත්ත. මේක මටම දැන් අත්දැක ගන්න පුළුවන්. ඇස්පනා අපිට මටම තේරෙනවා කියලා අන්න Tamanටම අත්දැක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ කරුණු ටික අපි තේරුම් අරගෙන අපි මේ සමාදන් වෙච්ච සීලය බොහොම ගෞරවයෙන් සමාදන් වෙලා ඒ ටික ආරක්ෂා කරන්න අපි උත්සාහත් වෙමු. එතකොට මේ සීලය සම්බන්ධයෙන් එතකොට අපේ වචනය හික්මවා ගැනීම අවශ්‍යයි. ඒ නිසා අනවශ්‍ය කතාවලට පැටලෙන්න යන්න එපා. පුළුවන් තරම් වචනය පරිස්සමෙන් පාවිච්චි කරන්න. උවමනා දෙයක් විතරක් කතා කරන්න. අනවශ්‍ය විදිහට අනිත් අයත් එක්ක පැටලෙන්න යන්න එපා. අනිත් අයට හිත රිදෙන දේවල් කියන්න යන්න එපා. ඒ වගේමයි තේරුමක් නැති කතාවලට යන්නත් එපා. ඒ වගේමයි අනිත් අයව බිඳවන දේවල්, අනිත් අයගේ හිත නරක් වෙන දේවල් කියන්න යන්නත් එපා. මේ විදිහට පුළුවන් තරම් අපේ වචනය සංවර කරගන්න. ඊළඟට ඉතින් දැන් නම් කොහොමත් ඉතින් මේ සියලු දෙනාම ඉතින් සත්තු මරන්නෙත් නැහැ, සොරකම් කරන්නෙත් නැහැ, කාමෙහි වර්ධවා හැසිරෙන්නෙත් නැහැ. පුළුවන් තරම් හොඳ සීලයක් සමාදන් වෙන්නයි කටයුතු කරන්නේ. ඒ නිසා කායික වශයෙන් බොහොම සංවරයි. ඒ සංවර භාවයත් පවත්ව ගන්න. එතකොට මේ සංවර භාවය කයේත් වචනේත් සංවර භාවය පවත්වනවා නම් ඒ තුලින්ම අපිට සතුටක් ඇති කරගන්න පුළුවන්. මම gedara hitiyata wada දැන් මන් තුල හොඳ හික්මීමක් තියෙනවා. මන් තුල තැම්පත් භාවයක් තියෙනවා. මගේ චරිතයේ යම් දියුණුවක් තියෙනවා. මම ඉස්සරහට වඩා හරි සංවරයි. එහෙනම් අපිට සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ සතුටම පාදක කරගෙන හොඳ භාවනා කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අද දින ධර්මදේශනාව සියලු දෙනාටම මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.